Garua, Harsha De Silva, Acharya Harsha De Silva, you have 9 minutes.
Bon, Suti, Sabatumia, me Garu Prasan, me Ape Sabana, Andupaxi Pradana Sangadagatuma, Kiwa, me Sansodana Sambandi, Ape Paleha, Karga Sabahi, Tamunisa, Sabahi Vichade. ඇහුන් නැහැ. නමුත් ඒක සභාගත කරලා තියෙන බව අපි කවුරුත් දන්නවා. ඔව් හරියද? එතකොට දැන් මේක බාර ගන්න බාර අරගෙන තියෙනවානේ. ඔව් එතකොට මම කියන්න කැමති ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට අපි සංශෝධන දෙක ඉදිරිපත් කරන්නේ. පළවෙනි සංශෝධනය තමයි මේ මේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම කරනකොට මේ සමාජ මාධ්‍ය ඩිජිටල් පුවරුවවත් දැන් බොහෝසේ පාවිච්චි කරනවා. ඉතින් ඒකත් ඇතුල් කරන්න කියලා කියන්නේ එක එකක් හැටියට. ඒක ගැටලුවක් නැහැනේ. ඒක ගැටලුවක් නැහැ. දෙවැනි එක තමයි මේ 25 වෙනි පේළිය පිටු 9 මේක අපි කියනවා අලුත් වගන්තියක් ලෙස දාන්න කියලා. ගරු සභාපතිතුමයා මෙම පනත බලාත්මක කිරීමට පෙර නාම යෝජනා කැඳවා ඇති මැතිවරණ සඳහා මෙම පනත යටතේ විධිවිධාන අදාළ නොවේ කියලා. ඔච්චර. දැන් ඔච්චරයි අපි කියන්නේ. මේ පනතට අපි සම්පූර්ණයෙන්ම එකඟයි. සමග ජන බලවේගය මේ ඉදිරිපත් කරලා තියෙන පනතට 100%ක් එකඟයි. අපි විරුද්ධ නැහැ. මම පක්ෂයේ භාණ්ඩාගාරවරයා හැටියටත් කියන්නේ. පක්ෂ නායකයා විරුද්ධ නැහැ. වෙන මතයක් නෙමෙයි පක්ෂ නායකයා කියන්නේ මේකට අපි තව සංශෝධන මේ ඇතුල් කරන්න පුළුවන් මේක තවදුරටත් ශක්තිමත් කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ප්‍රධාන සංශෝධනය අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේකයි. මේක පිළිගන්න. මෙම පනත බලාත්මක කිරීමට පෙර නාම යෝජනා කැඳවා ඇති මැතිවරණ සඳහා මෙම පනතේ විධිවිධාන අදාළ නොවේ. දැන් ඊයේ සුප්‍රීම උසාවියට ගිහිල්ලා මොකද්ද මේ 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 චන්ද කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්තයා කිව්වේ දැන් මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ අපි මේක කරගෙන යනවා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුව විසින් මේකට මේ කකුලෙන් ඇදලා මේක කඩාකප්පල් කරේ නැත්තම් ඡන්ද දෙනවා. මොකද්ද පාර්ලිමේන්තුවෙන් කරන්න පුළුවන් කඩාකප්පල් කරන වැඩේ? අද මේ පනත මේ පනත ඉදිරිපත් කළා. කතානායකතුමා හෙට උදේට මේක අස්සම් කරලා එහෙම නැත්නම් අද රාත්‍රියට මේක අස්සම් කරොත් අපිට ආරංචි සමහර නීතිඥවරු දැම්මම ලෑස්ති වෙනවලු හෙට උදේට උසාවියට යන්න. උසාවියට ගිහිලා කියන්න උත්සාහ කරනවලු අලුත් පනතක් සම්මත වෙලා තියෙනවා. ඒ නිසා ඒ පනතට අනුව මේ පළාත් පාලන ඡන්දය පවත්වන්න ඕනේ. ඒකට අදාළ රෙගුලාසි මේ නිර්මාණය කරන්න ඕනේ කියලා. අපි පෝට් සිටි එකේ පනත සම්මත කරේ 2021. අද තමයි පළවෙනි රෙගුලාසි සෙට් එක සම්මත කරේ. සම්මත කරේ නෙමෙයි අපේ මේ මුදල් කාර්ක සභාවේ අනුමැතිය දුන්නේ. අවුරුදු එකමාරකට පස්සේ. එතකොට මේක ඕන තරම් කල් දාන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න එපා. මෙන්න අපේ සංශෝධන දෙක. රටේ ජනතාවට දැනගන්න අපි කියන්නේ. අපි මේක වෙනස් කරන්න කියලා කොහෙවත් ඉල්ලලා නැහැ. ඉතින් ඒ නිසා බොරුවට අපිට මඩ ගහන්න එපා. අපි කියපු නැති දේවල් කියන්න එපා. විපක්ෂ නායකවරයා කිව්වේ මෙන්න මේ සංශෝධනය ගේන්න කියලා. අනිත් එක ලොකු මතයක් යනවා ගරු සභාපතිතුමයා මේ සල්ලි නෑ කියලා. මම කැමති සභාගත කරන්න මේ ඊයේ පෙරේද ලංකාදීපයේ තිබිච්ච ලිපිය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W.A. විජේවර්ධන මැතිතුමාගේ. අපි කවුරුත් ගරු කරනවා එතුමාට. මම ඒක එක වාක්‍යයක් කියන්න. ඒ නිසා අහවල් කටයුතු සඳහා මුදල් නැතයි කිසිවෙකුට කිය නොහැක. යමෙක් කෙසේ කියන්නේ නම් මේ සත්‍ය නොවේ. වැටුප් ගෙවීමටත් විශ්‍රාම වැටුප් ගෙවීමටත් සමෘද්ධි ඇතුළත් වෙනත් සහනාධාර ගෙවීමටත් සල්ලි නැතයි කියන කතා සත්‍ය නොවන බව මා කියන්නේ ඉහත සඳහන් කර කරුණු මත පිහිටාය. මොනවාද ඉහත සඳහන් කර කරුණු? දැන් මෙතන අපේ මුදල් ලේකම්තුමා අපේ මහින්ද මේ සිරිවර්ධන මුදල් ලේකම්තුමා අතිවිශිෂ්ට සේවාවක් කරනවා. ඔහුට අපේ සම්පූර්ණ ගරුත්වය තියෙනවා. ඔහු මාධ්‍යවේදියෝ ඉස්සරහා ප්‍රශ්නයක් ඇහුවාම ඔහු සත්‍ය ප්‍රකාශ කරා. ඔහු කිව්වේ මට මේ දවස්වල සල්ලියන ප්‍රමාණය අඩුයි. මට පඩි ගෙවන්න තියෙනවා, විස්රාම වැටුප් ගෙවන්න තියෙනවා, සමෘද්ධි ගෙවන්න. ඒ කල්ලගෙන මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා නම් සල්ලි නැහැ, ඒ නිසා අපිට ඡන්ද කරන්න බෑ කියලා. ඒක පිළිගන්න බෑ. මං කියන්නම් ඇයි කියලා. විසර්ජන පනත කියලා පනතක් තියෙනවා. ඒ විසර්ජන පනත තමයි මේ පාර්ලිමේන්තුවේ අනුමැති කරන්නේ. ඒ විසර්ජන පනතේ තියෙන්නේ සුද්ධ ආදායම් හා වියදම් නෙමෙයි. ඒකේ තියෙන්නේ දල ආදායම් හා වියදම්. ඉතාමත්ම ලස්සනට මේ W විජයවර්ධන මහත්තයා මේක කියනවා. දලයකයි සුද්ධයකයි වෙනස තමයි අපි සුද්ධයක ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර සම්මුතියට අනුව. එතකොට ඒකේ ණය ගන්න ඒවා ණය ගෙවන ඒවා අදාළ නැහැ. හැබැයි දල විසර්ජන පනතේ මුළු ආදායමට තියෙනවා සියලු ආදායම්, සියලු ලැබීම්. දල ගෙවීම් වලට සියලු ගෙවීම් තියෙනවා. ණයද, මේ කුලියද, බදුද, මේ සියලු දේ. හරි. එතකොට සුද්ධ ආදායම 7900 රුපියල් බිලියන, සුද්ධ වියදම රුපියල් බිලියන 7900යි. සතයක්වත් වෙනසක් නැහැ. එතකොට මේ රුපියල් බිලියන 10 මේ රුපියල් බිලියන 7900 ඇතුලේ තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාලා තමයි මේකට ඡන්දෙ දුන්නේ. අපි නෙමෙයි. අපි විරුද්ධව ඡන්දෙ දුන්නේ. ඔබතුමා ඡන්දෙ දුන්නේ. ඔබතුමා ඡන්ද දීලා මේ රුපියල් බිලියන 10 මේක සම්මත කරා දල වියදම හැටියට. දැන් කොහෙද කියන්නේ මෙතනට ඇවිල්ලා සල්ලි නැහැ කියලා. මේක අලි බොරුවක්. ජනතාව මුලා කරන්න හදනවා. ඒ නිසා මේක මම සභාගත කරනවා. හරි. මේක දේශපාලනයක් නැහැ. ඒ නිසා අනිත් කාරණාව තමයි,
ගරු මාධ්‍යතුමා තව විනාඩි 2යි.
බොහොම ස්තුතියි. අනිත් කාරණාව තමයි පඩි ගෙවන එක 10 විස්රාම වැටුප 10 වෙනිදාට පඩිය 21 හෝ 25 ගෙවන්න ඕනේ. දැන් මේ පාර පඩිය ගෙවන්නත් බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. හැබැයි අද කැබිනට් ඇමතිවරු අලුත් දෙන්නෙපත් කළලු. වාහනත් දෙනවලු, ගෙවලුත් දෙනවලු, ලයිට් බිලුත් ගෙවනවලු, වතුර බිලුත් ගෙවනවලු, ෆස්ට් ක්ලාස් යන්න පුළුවන්ලු. ඒවට සල්ලි තියෙනවා. පැත්තකින් තියන්නකෝ. මේකේ තියෙනවා ෆස්ට් ක්ලාස්. හරි. පස්සෙලා කියන්න මේ කතාවට නැත්ත වෙලාන. එතකොට මේ අනිත් වියදම් කරන්නේ පස්සේ. දැන් විජේවර්ධන මහත්තයා කියනවා මේකට අවශ්‍ය තීන්ත පිටරටින් ගේන විතරයි ඒ වෙලාවේ ගෙවීමක් කරන්න ඕනේ. අච්චු ගහන්න කොළවලට ප්‍රින්ටින් කෝපරේෂන් එකට ගෙවන්නේ පස්සේ, පොලිසියට ගෙවන්නේ පස්සේ, ඊළඟට රාජ්‍ය සේවකයන්ට ගෙවන්නේ පස්සේ. තීන්ත ටික ගේන්න විතරයි සල්ලි ඕනේ. තීන්ත ටික ගේන්න කොච්චර යනවද කියලා කියන්න. කැටයක් එකතු කරලා හරි සල්ලි ටික හොයලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ බොරු කතා කියන්න එපා. බොරු කතා කියන්න එපා. අවසාන වශයෙන් අර මන්ත්‍රි කෙනෙක් කිව්වා කලින්, අපේ මේ අනුකුමාර මන්ත්‍රීතුමා කිව්වා, මමත් ඒක කලිනුත් කිව්වා, අපේ විපක්ෂ නායකතුමාත් කලින් ඉඳන්ම කිව්වා, ඔබතුමාලා තමයි මේක බංකොලොත් කරේ. ඔබතුමාලා බංකොලොත් කරලා දැන් අපිට කියනවා සල්ලි නැහැ, ඒ නිසා ඡන්දයක් තියන්න බෑ කියලා. ඒක පුදුම කතාවක්ද? ඔබතුමාලට මෙතන සමා වෙන්න පුද්ගලික කතාවක් නෙමෙයි. ඔබතුමාලට ජනවරමක් නැහැ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා, මේ සියලු දෙනාටම ගෙදර ඇරියා. මේ සියලු දෙනාම ජනතාව. ඉතින් ජනතාවට දෙන්න අවස්ථාව
අවසන් කරන්න, ගරු මන්ත්‍රීතුමා
අවසන් කරනවා. ජනතාවට අවස්ථාව දෙන්න ජනමතයක් තියෙන ආණ්ඩුවක්. මේකෙන් ආණ්ඩුවක් පිටවන්න බෑ. නමුත් මේක පරාජය වීම හරහා රජයට සිද්ධ වෙනවා මහමැතිවරණයකට යන්න. ඒක කොච්චර පැනලා දිව්වත්, ගරු රණතුංග මහත්මයා කොච්චර පැනලා දිව්වත් ඕකට තවදුරට දුවන්න බෑ.
ගරු ප්‍රසන්න රණතුංග,
ආණ්ඩුව කාලේ පළාත් පාලනේ මැතිවරණය පැරදුණයි කියලා ඔබතුමාලා දාලා දිව්වද නැහනේ? ඒක දැනගෙන ඔබතුමා නොදැන කතා කරනවා නෙමෙයි. ඔබතුමා මේ මහජනතාවට කරන කන්වෙන්ෂන් එකක් මේක කරන්න එපා. හරිද? අපි ඔබතුමා ගැන එහෙම විශ්වාසයක් තියන් ඉන්නේ.
හරි. නෑ, මෙතුමාට පොඩ්ඩක් පැටලුණා. මං ඇයි කියන්නම්? එතකොට විවස්ථාව තිබුණේ 19 විවස්ථාව. 19 විවස්ථාවේ ඔබතුමා කියවලා බලන්න. අවුරුදු 4-5ක් යනකම් මේ
පාර්ලිමේන්තුව
විසිරන්න බෑනේ. හලන පාර්ලිමේන්තුව විසිරුවන්න ජනාධිපතිවරයාට හැකියාවක් තිබුණේ නැහැ 19 විවස්ථාව. ඔබතුමාලා තමයි ඒක වෙනස් කරේ 20ෙන්. හරි ඔබතුමා ඒ ගැන තව විවාද කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඔබතුමාන්ලාට ඔය ඉදිරිපත් කරන මේ 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 ආගුමන්ට් වලින් මේක නවත්තන්න හැකියාවක් නැහැ කියන එක මතක් කරමින් මගේ වචන සල්ප අසංකන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමිය. පාර්ලිමේන්තුව විසිරවන්න අවුරුදු 4මාරක් ඒ කාලේ තිබ්බ වගේ තමයි. හැබැයි ඉතින් මහත්මා දේශපාලනේ දැන් ඔය කියන විදිහට නම් මහත්මා දේශපාලනේ කරනවා නම් එහෙමනම් එදා ආණ්ඩුව දෙලේ යන්න තිබ්බා. හැබැයි ඒක කියෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඕනනම් ඒ වෙලාවේ බහුතර තිබ්බ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතු වෙලා අපි විසිරෙනවා අපිට ජනමතයක් නැහැ කියලා අස්සම් කරලා 113 පෙළ පාර්ලිමේන්තු විසිරව ගන්න තිබ්බා. හැබැයි ඒක කෙරුණ නැහැ. මං කියන්නේ ඒක කරන්න අවශ්‍යයි කියලා. ඒ නිසා එතුමාට ඒ උත්තරේ දෙන ගමන්ම මේ පනත ගත්තාම අද සම්මත වෙන පනත සුවිශේෂී පනතක්. විශේෂයෙන්ම මම හිතන්නේ ඇත්තටම එතුමයි මමයි දෙන්නම නියෝජනය කරන්නේ එකම වෘත්ති එක විදිහේ තත්වයක්. අපි දෙන්නම කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරනකොට අපි දෙන්නම මේ පඩිය අපි වෘත්තීය ජීවිතේ හම්බ කරන අය. එතකොට එතුමා දන්නවා එතුමා අපි එතුමයි මමයි කතා කරලා තියෙනවා කොහොමද අපිට අමාරු මේ දේශපාලන ව්‍යාපාරය තුල රැඳෙන්න. අපිට විශාල ගැටලුවක් තියෙනවා මේ දේශපාලන ව්‍යාපාරය තුල. අවිස්සාවේලෙන් පටන් ගත්තාම කොළඹ දිස්ත්‍රික්කයේ මායිම අනිත් පැත්තේ මොරටුවට යන්න ඕනේ, අනිත් පැත්තේ පෑලිගොඩට යන්න ඕනේ. හරි අමාරුයි අපිට මේ දේශපාලනය කරන්න. විශාල වීදමක් යනවා. නොඑක් ආකාරයට මුදල් උපයන අය, නොඑක් ආකාරයට දීර්ඝ කාලයක් තුල උපයාගත් අය, වැරදි විදිහට උපයාගත් අය අද ඒ අයට බොහොම ලේසියෙන් පහසුවෙන් මැතිවරණ ව්‍යාපාර කරන්න පුළුවන්. ඒ මැතිවරණ ව්‍යාපාරය තුල ජන මනස විකෘති කරලා සමහර ප්‍රොඩක්ෂන් තියෙනවා මීඩියා ඉන්ස්ටිටියුෂනල් ප්‍රොඩක්ෂන්ස්. ඒගොල්ලන්ගේ වොයිස් කට් එකක් ඒ මීඩියා ඉන්ස්ටිටියුෂන් එකේ නැත්තේ නෑ. හැමදාම තියෙනවා. ඉතින් එහෙම උදව්වත් තියන අය ඉන්න. ඉතින් එහෙම අයත් එක්ක මේ දේශපාලනය කරනකොට හරි අමාරුයි. විශේෂයෙන් අපි වගේ සාමාන්‍ය නිදහස් අධ්‍යාපන ලැබලා අපි වගේ ඉහළ මැද පාන්තිකේ සමහර ඒ පවුල් වල අයට ටිකක් අමාරුයි මේ තියෙන ක්‍රමයක් එක්ක දිස්ත්‍රික්ක දේශපාලනය කරන්න. එතකොට ඒ සඳහා දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරපු පනතක් තමයි අද ගේන්නේ. මේක මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා මැතිවරණයක් තියෙනවා. හැබැයි මට ඊයේ කියපු කතාව වගේ සාමාන්‍ය යම් සමාන කරුණු අදත් මට කියන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද හේතුව ඒ මේ මේ ඉක්මන හෝ මේ කියන කඩිනම කියන නෙමෙයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ තිබ්බ ක්‍රියාවලිය තුළ අද මේ අස්සාර ලැබිලා තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙලා තියෙනවා අපිට කිසිම වෙලාවක හැකියාවක් නැහැ විවස්ථාදායක කාර්ය අත්තරින්න. විවස්ථාදායක වහල දාන්න කෙනෙකුට නඩුවක් පවරන්න පුළුවන් නම් ඒ නඩුව පැවරීමේ අයිතියත් අපිට ඉවත් කරන්න බෑ. මේ මේ කාරණා සියලුම හිතලුත් එක්ක අද විපක්ෂය නොයෙකුත් කාරණා මවනවා. මං හිතනවා නඩුවක් දැම්මත් නඩු සදාකාලිකව පවත්වන්න බෑ. අපිට ජනතාව ඉදිරියට යන්න තියෙන ඊට ප්‍රස්තාව හැමදාම හැංගෙන හැකියාවක් නැහැ. හැබැයි මේකේ තියෙන හොඳ ඒ වෙනුවෙන් යටපත් කරන්න යන්න එපා. මේ අපි කිසියම් තැනකින් මේ ආරම්භ කරන්නේ නව ප්‍රවේශයක්. අද මහජන නියෝජිතයට තියෙන විවේචන වලින් මිදෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේක. මේ මේ විදිහට වීදම් පාලනයක් වුණාම එක පැත්තකින් ඡන්ද අපේක්ෂකයා වීදම් කරන්න මැලි වෙනවා. ඒකම Tamanට නොයෙකුත් උදව් උපකාර කරන්න එන නොයෙකුත් අයත් එක්ක කතා කරනකොට ඒ අයගේ බලා ඒ අය වුණත් එහෙම උදව් උපකාර කරන්න නෑ. මොකද ඔය අයත් දන්නවා මේක උදව් උපකාර කරලා වැඩක් නෑ. මේ කළු සල්ලි සුදු කරන්නේ මේ විදිහට සුවිශාල ධනස්කන්ධයක් වැය කරලා තොට ඒ ආපොස්සයක් මේ උපය කරන්න නොයෙකුත් අනීතික ක්‍රම තුලින් දේශපාලනය කරනවා. ඒක තමයි පැහැදිලි. ඒ නිසා මේ මේ ඉතාමත් උචිත සහ මේ ආරම්භය ඉතාමත් හොඳ තැනකින් අද නිර්මාණය කරනවා. වඩා හොඳ දේශපාලනඥයෙක් බිහි කරන්න පුළුවන් තත්ත්වයක් අද නිර්මාණය වෙනවා. පැහැදිලිවම කියන්න ඕනේ දැන් මැතිවරණය ගැන කතා කරනවා, ආණ්ඩු මාරු ගැන කතා කරනවා. මම පැහැදිලිව ඉස්සෙල්ලා පෙන්නුවා මේ මැතිවරණේ තිබ්බ කියලා ආණ්ඩු මාරු වෙන්නේ. හැබැයි අපි දිගින් දිගටම මේ තියෙන තත්ත්වයන් තුල අද අපි කවුරුත් දන්නවා ජනමනස විකෘති වෙලා තියෙන්නේ. මැතිවරණය තිබීම සුදුසුයි. ප්‍රජාතන්ත්‍රවාදීව කිසිම වෙලාවක අපිට මැතිවරණය ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඒ ජනමතයේ නිවැරදි නිරූපණය වෙනවද? අද වෙනකොට මේ රට බංකොලොත්භාවය ප්‍රකාශ කළා. IMF එක එන්න තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ දහස් ගණනක පෞගිය කාලය තුල ගෙවල් පුච්චලා ගෙවල් වලට ගහලා මිනිස්සු මරලා අද එක පැත්තකින් මිනිස්සු ප්‍රචණ්ඩකාරී වෙලා ඒ ඇත්ම තිවරණද බලන්නේ කොහොමද මේ පලිගන්නවද මේ ප්‍රචණ්ඩකාරී හැසිරෙනවද කියලා එක තැනකින් එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන තැනක. ඒ නිසා අද නිදහස් මැතිවරණයක් තියෙන තත්ත්වයක් තියෙන නිර්මාණය තුළ අපිට විශාල ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. දැන් හරි මේ තියෙන තත්ත්වය තුළ මේ ආණ්ඩුව වෙනස් වුණා කියමුකෝ. මම අහන්නේ මේ ආණ්ඩුව ගන්න ඉන්න අය මීට වැඩිය වෙනස් විදිහකට මේක පාලනය කරනවා. මොකද දෙන්න තියෙන විසඳුම අපි කවුරුව පිළිගන්න ඕනේ? අපි ඉන්නේ ඉතාමත් දරුණු තත්ත්වයක, අමාරු තත්ත්වයක, අසාධ්‍ය තත්ත්වයක. මේ අසාධ්‍ය තත්ත්වයක අමාරු තත්ත්වයකට තිත්ත බෙහෙත් බොන්න වෙනවා සභාපතිතුමිය. 1977 වෙනකන් 77 ඒ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති මත රට ඉස්සරහට ගෙනාව නම් රට සුඛිත බුදු දෙනවා කියලා අපි බොහොම දුකින් අද කියනවා. හැබැයි 71 ඒ අවශ්‍ය නැති නොසන්ඩාල කරල්ල, ඒ නොයෙකුත් ප්‍රශ්න ඒවා ඔක්කොමත් එක්කම අද ඊට පස්සේ ඒ ගත්ත දුෂ්කර ප්‍රතිපත්ති, ඒ බිබු තිත්ත බෙහෙත් නිසා අවසානේ මොකද වෙන්නේ? 77 සම්පූර්ණ පෙරලියක් ඇති වෙනවා. සම්පූර්ණ පෙරලියක් ඇති වෙනවා. ඒ ප්‍රතිපත්ති ගෙනියන්න බැරි වෙනවා. දැන් අද වෙනකොට මං අහන ප්‍රශ්නය, අපෙන් බලය ගන්න අය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය මොකද්ද? මම ඉතාමත් සතුටු වෙනවා අර බස් නැති ප්‍රවාහනේ නැති දරුවන්ට බස් දෙන එක ගැන. මං අහන්නේ ඒ බස් බෙදෙන විදිහට මේ ආර්ථිකය හසුරවන්න පුළුවන්ද? එහෙම සහනාධාර ක්‍රම තුල මේ ආර්ථිකය සපයන්න පුළුවන්ද? අපි දිගින් දිගටම හැමදාම කරේ ගරු සභාපතිතුමිය සහනාධාර බෙදෙන එක. අපි හැමදාම කරේ අමාරු දුෂ්කර තීන්දුව ගන්නව වෙනුවට දේශපාලකයෝ හැදීරිට බොහොම ලේසි පහසු සුබට තීරණ අරගෙන ජනතාව ඒ මොහොතේ තාවකාලිකව වින්දනයක ලක් කිරීම පමණයි. ඒ නිසා අපිට යුතුයකමක් තියෙනවා. ගරු සභාපතිතුමිය, මම කිසි වෙලාවක මගේ දේශපාලන අනාගතය ගැන, ඊළඟ පාර්ලිමේන්තුවේ වාඩි වෙන ගැන මම මේ දේශපාලන වාතාවරණ තුළ හිතන්නේ නැහැ. මම හිතන්නේ අපි දේශපාලකයෝ හැදීරිට මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ අද අපි අර පූර්වයේ කල්පනා කරපු විශ්වාස මත පෙනී ඉන්නෙත් නැහැ. එදා මම පෙනී හිටියේ සුදේශිකත්වය, 1/5 දෙයක් මේ රටේ දෙයක් පිටරට විකුණන්න එපා, දෙන්න එපා, අපිම කරගමු කියලා. සියල්ල වැරදි. අපිට හැම දෙයක්ම තනියෙන් කරගන්න විදියක් නැහැ. අපිට හැම දෙයක්ම එහෙම තනියෙන් කරගන්න බැරි තත්ත්වයක අපිට සිද්ධ වෙනවා. ලෝකෙන් ආධාර අරන් සමහර සම්පත් බදු දීලා ෂෙයාර් ට්‍රාන්ස්ෆර් කරලා කරගන්න, එහෙම වෙනස් විදිහට අපිට හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔය කියන ජනතාව අපිත් එක තරහෙන් වෙන තැනකට බලය දුන්නා වුණා, ජනතාවට අපි ආභෝෂණයක් සහනම දෙනවා නම්. දැන් අද මම ඉගෙන ගත්ත DSනක විද්‍යාලේ
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
විද්‍යාලේ ඒ අදාළ නිලැඳුම ලැබිය යුතු ඇත් තියෙනවා, නොලැබිය යුතු ඇත් තියෙනවා. ඒ නිලැඳුම මට නොලැබුණා කියලා මම ඉස්කෝලෙකින් ඉන්නේ නැහැ. හරි, මං කියන්නේ මේ ක්‍රමය සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරේ නැත්නම් අපි හැමදාම වෙන්නේ අර හැමදාම අර සුමට ක්‍රියාවලියට හිර වෙලා අපි වැඩ කරනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි, මේ වෙලාවේ තිත්ත බෙහෙත් කාට වුණත් බොන්න වෙනවා. ලෙඩේ අමාරුයි. අපි ගියත් සජබාවත් ඔබතුමාලාවත් ජීවිකාවත් දෙක කරන්න දෙයක් නැහැ. මේ තිත්ත බෙහෙත් බොන්න වෙනවා. හැබැයි අපි අපිට පුළුවන් අපිට මේ තිත්ත බෙහෙත් බීලා මේ අමාරු තීඳු තීර අරගෙන අපිට අවුරුද්දක් මේ විදියට යන්න පුළුවන්. අපිට ඊළඟ අවුරුද්දේ අපි කාටත් සතුරු වෙන්න පුළුවන් රාජ්‍ය අභිහි කරගන්න හැකියාව තියෙනවා. අපි හිතන්න ඕනේ අපි තවදුරටත් ලෙබරණය කරා යනවද? එහෙම නැත්නම් ලෙබරණේ වගේ හැමදාම මැතිවරණ තියලා විනාශයට ගිහිල්ලා ඇෆ්ගනිස්තාන වගේ දරිද්‍රතාවයකට පත් වෙනවද? එහෙම නැත්නම් ඉක්වඩෝරේ ආජෙන්ටිනාව වගේ ඒ රටවල් වල ආදර්ශ අරගෙන ඒ රටවල් වල වටපිටාව බලලා අපි වෙනස් විදිහටදලා අපිට 2024 අපිට ගොඩ යන්න පුළුවන් තත්ත්වයක් එනවද කියලා අපි විශ්වාස අපි බලන්න ඕනේ. ඒක තමයි අපිට දෙන අභියෝගය. අපි පැහැදිලිව කියන්න ඕනේ අපි ආණ්ඩුවක් හැටියට දිගින් දිගටම මේ වෙලාවේ ගන්න තීන්දුව తీරන දේශපාලනික වශයෙන් ජනප්‍රිය තීන්දුව නෙමෙයි. හැබැයි ගත යුතු, බිය යුතු, ලැබිය යුතු අසාධ්‍ය කටුක තිත්ත බෙහෙත් තමයි අපි බොන්නේ. ඒක අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද හේතුව මේ රට මේ තීරණයෙන් උස්සන්න, මේ රට තීරණයෙන් ගොඩෙන්න අපි කවුරුවක්වත් කැමති නැහැ. ජනප්‍රිය තීන්දුව නෙමෙයි විදුලි බිල වැඩි කිරීම. කවුරුත් කැමති නැහැ අපේ රාජ්‍ය සේවකයන්ගේ පඩි නඩි ගෙවන්න නැතුව දෙපාරකට ගෙවන්න ලෑස්ති කිරීම. අපි කවුරුත් කැමති නැහැ විශ්‍රාමිකයන්ගේ පඩි ගෙවන එක කල්ගත ගන්න. අපි කවුරුත් කැමති නැහැ. හැබැයි අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ මේ හැම වෙලාවෙම අපිට සිද්ධ වෙනවා මේ සියලුම තත්ත්වයන් තුළ වෙනස් විදිහට හිතන්න. දැන් අද සමහර කරන ජනමතයක් නැහැ අපිට
අවසන් කරන්න
ගන්න. අවසන් කරනවා. විනාඩියක් දෙන්න සභාපතිතුමිය. ගෝඨාභය මහත්තයා ගියා ගමැත්තුමායි වුණා. එතුමා ඒ කියේ එතුමා ගියේ එතුමගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට. දැන් අද සමහරු කියන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කලිසම ඔලුවෙන් ගලවලා උතලා එළවනවලු. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ මේ තවමත් ඒ පැසිස්වාදී ක්‍රමවේදෙද මේ හිතන්නේ? ඇයි අපිට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරලා මේ 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 අවුරුද්ද තුල මේ කටුක බෙහෙත් ටික බීලා නිසිතරට මේ රට ගේන්න පුළුවන් හැකියාව තුන. ඒ නිසා අපි වෙනස් විදිහට හිතන්න ඕනේ. අර දේශපාලන රාමුවේ හිතන්න තුව වෙනස් විදිහට හිතලා විවස්ථාදාගේ කාර්ය නිවැරදිව කරමු කියන කාරණේ මතක් කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍ය නිමල් සිරිපාල දිසිල්වා, ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මුල් ආසනාරූඪ සභාපතිතුමියනි, මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉදිරිපත් කරන ලද ඉතාම වැදගත් පනතක් හැටියටයි මා මේ පනත දකින්නේ. ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ ඇති බොහෝ ප්‍රශ්නවලට මේ විසඳුමක් ලැබෙන්නේ නැති වුණත් යම් ප්‍රමාණයකට මේ දේශපාලන ව්‍යුහය වඩාත් පාරිශුද්ධ තත්ත්වයකට ගෙනීම සඳහා මේ පනත අපිට උපයෝගී කරගන්නට පුළුවන්. මොකද මේ පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? මේ පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම් අපේක්ෂකයෙකු හෝ දේශපාලන පක්ෂයක් සම දේශපාලන ප්‍රගමණය සඳහා මැතිවරණයකදී වියදම් කරනු ලබන මුදල් ප්‍රමාණය සීමා කිරීම. මේ සීමා කිරීම තුළින් විශාල තරඟයක් අඩු වෙනවා. විශේෂයෙන්ම අද ශ්‍රී ලාංකීය දේශපාලනයේට උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, කාන්තාවන් අවතීර්ණ වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ දේශපාලනය මුදලට යට වෙලා තියෙනවා කියන මතයක් රටේ ඇති වෙලා තියෙනවා. ඒක සත්‍යයක්. මොකද මැතිවරණයක් ආවහම ගෙවල් වල දන්සල් දෙනවා, ගම් වල දන්සල් දෙනවා, මුදල් බෙදනවා, විවිධ ආකාරයේ අක්‍රමිකතා කරනවා තමන්ගේ මුදල් බලයෙන් ජනතා මතය වෙනස් කිරීම සඳහා. ඒ නිසා නිවැරදි ජනතා මතයක් දේශපාලන ව්‍යුහය තුළට ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා සුපිරිසිදු වූ පාලන ක්‍රමයක්. මේ පාලන ක්‍රමය කතා කරාට මදි. මේ නියාමනය කරන්නට ඕන. මේ නියාමනය කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් අපේ අග්‍රාමාත්‍ය දිනේෂ් කුණුවන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු පක්ෂයන් එකතු වෙලා තිබුණු තේරීම් කාරක සභාවේ රැස්වීම් ගණනාවකදී අපි මේ මතය ගෙන එන්නේ ඉස්සෙල්ලා මැතිවරණ කොමිසම තමයි කිව්වේ මේ වියදම් පාලනය කිරීමේ පනත අපිට අත්‍යවශ්‍යයි කියලා. එහෙමනම් මේක මේ එක දේශපාලන පක්ෂයකට වුවමනාකමට ගේන එන පනතක් නෙවෙයි. මැතිවරණ කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් ඉටු කිරීම සඳහා ගෙනෙනු ලබන පනතක්. මේ රටේ දේශපාලන ප්‍රවාහය වඩාත් සදාචාරාත්මක බවට පත් කිරීම සඳහා ගෙනෙනු ලබන පනතක්. ඒ නිසා මේ පනත අපි ඉතාම වැදගත්, ගෞරවනීය හා ඉදිරි අවශ්‍යතාවයන් සලකා බලා එන එන්නත පනතක් හැටියටයි සලකන්නේ. මේ පනතේ විශේෂයෙන්ම ප්‍රකාශයට පත් කළා තියෙනවා විශේෂයෙන්ම 25 ආවගත්තිය. යම් මැතිවරණයකදී අපේක්ෂකයෙකු වෙනුවෙන් හෝ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් රාජ්‍ය සංස්ථාවක්, දෙපාර්තමේන්තුවක් සමාගම් පනත යටතේ හෝ සමාගම් වලට අදාළ සර්වකාලීන යම් ලිඛිත නීතියක් අර්ථයේ ස්ථාපනය ලද සමාගමකින් හෝ විශේෂයෙන්ම සභාපතිතුමියනි විදේශ රාජ්‍යයකින්, ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කරනු ලැබූ හෝ ලියාපදිංචි කරනු ලැබූ පුද්ගල මණ්ඩලයකින් ත්‍රිජුව හෝ වක්‍රම විදේශීය කොටස් හිමිකාරත්වය 50%කට වැඩි ප්‍රමාණයක් දරන සමාගම් පනත යටතේ ව්‍යාපාර සංස්ථාවකින් ඕ අනන්‍යතාවය හෙළි නොකරන ලද තැනැත්තෙක්ගෙන් මැතිවරණය ප්‍රවර්ධනය කිරීම සඳහා පුද්ගලයෙකුට එසේම ශ්‍රේෂ්ඨාධිකරණය මගේ නියම කරලා තියෙනක පුද්ගලයෙක් විතරක් නෙවෙයි දේශපාලන පක්ෂයක් කියලා දේශපාලන පක්ෂයකට හෝ මුදල් ලබා දීම තහනම් මොන තරම් හොඳ නීතියක්ද මේ පනතේ අන්තර්ගත වෙලා තියෙන්නේ දැන් අපි හැම වෙලාවෙම කියනවා එන්ජීඕ කාර්ය අපේ රට මේට ඇඟිලි ගහනවා විදේශ බලවේග මේ රටවලට අපේ දේශපාලන ව්‍යුහයට ඇඟිලි ගහනවා සල්ලිකාරු අපේ දේශපාලන ව්‍යුහයට ඇඟිලි ගහනවා ඉතින් ඒ නවත්වීම සඳහා තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ ඉතින් මීට පස්සේ එහෙම කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා ගරු අධිකරණ ඇමතිතුමා අපේ ගරු පළාත් පාලන ඇමතිතුමාත් අධිකරණ ඇමතිතුමාත් මෙන්න මේ කියන සියලු පරාසයන් පිළිබඳව ඉතාම පැහැදිලිව කල්පනා කරලා බලලා ඒවා වැළැක්වීම සඳහා එම දූෂණ ක්‍රියාවන් වැළැක්වීම සඳහා මැතිවරණයේ පිළිසිදු මැතිවරණයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ආකාරයට මේ පනත ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක යුගයේ අවශ්‍යතාවයක්. මේ අවශ්‍යතාවය අපි මේ මැතිවරණයෙන් පටන් ගමු. මේ කල් දාන්නේ. මොකද කල් දාන්න තියෙන හේතුව? දැන් මැතිවරණ කොමිසම කියලා තියෙනවා මැතිවරණේ තියෙනවා කියලා. ඉතින් මැතිවරණ කොමිසම මැතිවරණේ තියයි. මේ පනතෙන් ඒකට බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් මේ මැතිවරණ යටතේ අනිත් කාර්ය මේකයි. මේ මැතිවරණ යටතේ නියෝග නිකුත් කරන්න පුළුවන් වෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමාට දෙවනි වගන්තියේ නිශ්චිතව දක්වා ඇති නීතියක් ඡන්ද විමසීමක් හෝ මැතිවරණයක් පාත්‍රවස නියම කරන ලද ප්‍රකාශයක් හෝ නියමේ නිශ්චිතව සඳහන් කර ඇති නාම යෝජනා බාර දීමේ කාල සීමාව අවසන් වීමෙන් පසුව මැතිවරණ කොමිස සභාව විසින් ඡන්ද විමසීම වූ මැතිවරණ තරඟුලවුන් පිළිගත් දේශපාලන පක්ෂ මේ වදාලා තියෙනවා ඒ අවසර මුදල මේ පනතේ විධිවිධානට අනුකූල ගන්නේ කිරීමේ කාර්යයන් සඳහා භාවිතය ගැනීමට ගැසට් පත්‍රයක් පළ කරනු ලබන නියමයක් මගින් නියම කරන්න ඕනේ කියන්නේ සභාපතිතුමියනි මැතිවරණ කොමසාරිස්වරයාටත් ඒ වියදම් කරන්න ඕන මුදල නියම කරන්න පුළුවන් වෙන්නේ නාම යෝජනා පත්‍ර බාරගෙන ඉවර වුණායින් පස්සේ ඉත ඉස්සෙල්ලා නෙමෙයි එහෙමනම් මේ අවස්ථාවේදී නාම යෝජනා පත්‍ර දැන් 21 වෙනිදා ඉවර වෙනවා බාරගත්තයින් පස්සේ මැතිවරණ කොමසාරිස්තුමාට තියෙන මේක ගණනය කරන විදිහ තියෙනවා මේ ගණනය කරන ක්‍රමය අනුව එක එක්කෙනාට වියදම් කරන්න පුළුවන්
Honorable Member you have 2 more minutes
කරන්න පුළුවන් මුදල නියම කරන එක ඉතින් ඒ බලේ මැතිවරණ කොමසාරිස්තුමා සභාපතිතුමාට ඉල්ලුවානේ මේක ඕනමයි කියලා මෙන්න අපි දීලා තියෙනවා දැන් ඉතින් මැතිවරණේතුමාට කියන්න පුළුවන් නම් මොකද්ද මේ පනත ක්‍රියාත්මක කරන්න එතුමාට බැරි ඒ නිසා මේ කාරණේ පිළිබඳව අද හුඟක් අය බයයි දේශපාලන පක්ෂ වේදිකා ගහන්න කොහමද සල්ලි හම්බුනේ ඒ වගේම වෙනත් ප්‍රචාර කටයුතු කොහමද සල්ලි හම්බුනේ ජනමාධ්‍ය විද්‍යුත් ජනමාධ්‍ය වලට අරක් ඔබ දන්න කොහමද සල්ලි හම්බුනේ මේවට බය වෙන අය තමයි කෙලින් මේක කියන්නේ නැතුව වක්‍ර විදියට මේක එපා කියලා කියන්නේ ඒ නිසා අපි ඉල්ලා සිටිනවා එවැනි පටුව මේක හිතන්න එපා පටුව හිතන්නේ නැතුව මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ අවශ්‍ය සංශෝධනයක් අවශ්‍ය නීතියක් ඒ විතරක් නෙවෙයි මනාප ඡන්ද ක්‍රමයක් වෙනස් කිරීම සඳහා ඉතා ඉක්මනින් ගරු අග්‍රාමාත්‍යතුමනි අපි මේ සභාවට යෝජනාවක් ගෙන එන්නට ඕන මේ මනාප ඡන්ද ක්‍රමය ඉවත් කරොත් මේ වගේම මේ වියදම් කොහොමත් සීමා වෙනවා නැත්තම් මනාප ඡන්ද ක්‍රමය තියෙන තාක්කල් අනිකුත් මැතිවරණවලදී මේ මනාප ක්‍රමය තුලින් විශාල වියදමක් කිරීමට සිදු වෙනවා ඉතින් ඒ නිසා රජයේ අපේ යුතුකමක් වෙලා තියෙනවා අපේ රජය සුන්දර දේවල් හමා යන එහෙම නැත්තම් ජනතාවට සතුටු කිරීමට පොඩි සුළු කාලයකට චූන් එකක් ලබා දෙන වැඩ කරන්න නෙවෙයි ඊට වඩා මේ රටේ අනාගතය ගැන කල්පනා කරලා ස්ථාවර දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම පිළිබඳව කටයුතු කරන රජයක් හැටියට අපි ඉතා ඉක්මනින් මනාප ක්‍රමේ නැති කරලා හොඳ කොට්ටාශේට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන ඡන්ද ක්‍රමයකුත් ඇති කිරීමට මේ තුලින් අපි සැලසෙමු කියලා ඉල්ලා සිටිමින් ඔබතුමට ස්තුති කරමින් මගේ කතාව අවසන්
කරනවා. ගරු හෙක්ට අප්පුහාමි මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා. විනාඩි 11ක්.
ස්තුතියි තුරු සභාපතිතුමීනි. විශේෂයෙන්ම මට කතාවට පෙරම මට කියන්න තියෙන්නේ මේ අපේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යතුමා කතා කරේ තුමා නිකන් ගහෙන් වැටුණා වගේ එකපාර. අර එකපාර අමතක වෙනවනේ එක එක දේවල් නිසා එක එක දේවල් එකතු කරගෙන කතා කරා කියලා තමයි හිතෙන්නේ. දැන් ඉතාමත්ම හොඳින් ප්‍රකාශ කරන්න ඕන මැතිවරණ වියදම් නියාමනය කිරීම ඉතාමත්ම වැදගත් සංශෝධනයක් සහ යෝජනාවක්. හැබැයි මේ වැදගත් සංශෝධන සහ යෝජනාව පාවිච්චි කරන්නේ අවදගත් සහ නොසන්දාල වැඩකට. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ 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 නියාමනයට කවුරුත් අකමැති කියලා කියලා නැහැ කොතනකවත්. කවුද කියලා තියෙන්නේ මේකට අකමැති කියලා? මේක පාවිච්චි කරලා කරන්න යන ඒ වැඩේටයි අකමැති. ඒ කියන්නේ මේ ගහන්න යන ගේම් එකටයි අකමැති. මේ ගේමයි අපි නතර කරන්න කියන්නේ. මේ රටේ හැමදාම කිව්ව ඔය ගේම් ටික නතර කරන්න කියලා. දැන් මේ අමාත්‍යතුමා කියනවා ඇයි අපි මේ ඡන්දේ කල් දාමුලු? එහෙනම් මොන කෙංගඩියකටද මේ අපේක්ෂකය තෝරන්න ඇරලා මේ සියලු කටයුතු කරලා මේ රටේ මේ අපමුදල් ටික ආණ්ඩුවට ගත්තේ කපමක් හැටියටද? ඇයි අපි කල් දාලා මේ වැඩේ කරමු කියලා කිව්වේ? ඔබතුමා ප්‍රකාශ කරා කල් දාලා මේ වැඩේ අපි කරමු, මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. අපෙන් ඇහුවා ප්‍රශ්නේ මේ කරමු කියලා කිව්වා නෑ, කිව්වා එතුමා. අපි අරගෙන බලමු ඇන්සාට්. කමන්නේ. හරි හා ඔබතුමා හරි කිව්වේ නෑ කියලා හිතමු. හරි ඔබතුමා කිව්වේ නෑ කියලා. දැන් ඔබතුමා එනම් කියන්න මේ මේ පාර්ලිමේන්තුවේ දැන් නැගිටලා කියන්න ඔබතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තු සමස්ත රටටම මේක පාවිච්චි කරලා ඡන්දේ කල් දාන්නේ නෑ කියලා. මට ක්‍රමේ කියන්න එපා. කල් දානවද නැතිද
රජයට
ඔබතුමා? මේ නෑ නෑ, එක වචනෙන් උත්තරය දෙන්නකො. කල් දානවද නැතිද?
එහෙම ක්‍රමයක් නැත.
හැබැයි කල් දානවද නැතිද? නැති ක්‍රමයක් තමයි ගහන්න හදන්නේ. ඒක තමයි අපි මේ කියන්නේ. මේ නැති ක්‍රමයේ ගහන්න හදන එක ගැන තමයි අපි කතා කරන්නේ. අන්න ඒකනේ කියන්නේ, ඒකනේ කියන්නේ. කොන්ද කෙලින් තියාගෙන උත්තරයක් දී ගන්න බෑ ඇමතිවරයෙකුට. මොනවද ආයේ කතා කරන්නේ? කොන්ද කෙලින් තියා උත්තර දෙන්නකො. මේක පාවිච්චි කරලා අපි ඒක ගන්න නැහැ කියලා, ඒකම ගන්න නැහැ කියලා. ඒකේම ගන්න නැහැ කියලා කොන්ද කෙලින් තියාන කියනවනම් අපි කියනවා අපි අත උස්සනවා කියලා ඒක. හැබැයි තමුන්නාසලට කොන්ද කෙලින් තියාගෙන ඒක කියා ගන්න බෑද? අර අහිංසක මිනිසුන්ගේ අපතැම්පත් මුදල් ටික අරගෙන ඒක තමුන්නාසලගේ ඔඩොක් වේ. එහෙම නැත්නම් ආණ්ඩුවට සල්ලි නැති ඉඳ ඒක ආණ්ඩුවට දාගෙන දැන් තමුන්නාසල හදනවා මේ ඡන්දකල් දාන්න. එහෙනම් තමුන්නාසල ඉති ඉස්සලා තීන්දුවක් ගන්න ඕනේ. මිනිස්සු ඔක්කොම පාරට බැහැලා අපේක්ෂක එක එක තරහ වෙලා ප්‍රශ්න ගොඩක් ගන්වල ඇතිවලා මෙවැනි හැම දෙයක්ම කරාට පස්සේ මේ අවසාන මොහොතේ මේක ගෙනල්ලා තමුන්නාසල ගහනක් ගේමක්. මේ වැදගත් කතාවක්. මේ වැදගත් වැඩේ කරන්න වැදගත් විදියට තව දුරටත් මේ රටේ අවදගත් වැඩ කරන්න එපා. අවුරුදු ගණනාවක් තමුන්නාසල මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරලා ආණ්ඩුවල ඇමතිවරු මතක තියාගන්න සමහර ඇමතිවරු සදාකාලිකව ෆේල්. ඒ අය තමුන්ගේ අමාත්‍යංශ කරන්න බැරුව අමාත්‍යංශ පාඩු කරපු අය. හරිනම් ඊළඟ අපි යෝජනා කරන්නේ ඊළඟ ආණ්ඩුවකදී මේ රටේ හැම අමාත්‍යංශයක්ම වෙනම අපි සකස් කරන වැඩපිළිවෙලක් ප්‍රගති සමාලෝචනයක් කරලා ඒ ඇමති යම් කාල සීමාවකදී යම් පාඩුවක් හෝ ඒ අමාත්‍යංශය තුලින් යම් නිර්මාණයක් කරලා නැතිනම් වහම අයින් කරන්න. එවැනි ක්‍රියාදාමයක් මේ රට අවශ්‍යයි. ඒක නැති නිසා තමයි මේ පල්වැලි පල්වි පල්ලවි පුටුවේ ඉඳගෙන තමුන්ගේ බලය පාවිච්චි කරලා රටේ මිනිසුන්ට හෙන ගැහුවත් කමක් නැහැ කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අන්න ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ. එහෙනම් අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන් දෙපැත්තට කතා කරමු. දැන් අපි කියනවා ඡන්දේ තියෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මොකද මූලික ලියවිල්ල විවස්සාව මේ රටේ. විවස්ථාව අනුව මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ තමයි පරට්ටික සම්මත කරලා තියෙන්නේ. එතකොට මේ පරට්ටික සම්මත කරාට පස්සේ අපි මූලික ලියවිල්ලට මේ පරත් වලට හිස නමලා ඒ නීතියට ගරු කරලා අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා තමයි අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. ඡන්දෙට කාලය ආව ඡන්ද දෙන්න කියලා. හැබැයි තමුනාසල කියනෝ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන අනිත් පැත්තෙන් ඡන්ද තියන්නේ නැති එක ප්‍රජාතන්ත්‍රවාදී. මේ වෙලේ ඡන්ද තියන්න බෑ රටේ සල්ලි නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී තියන්නේ ඡන්ද තියන්නේ නැති එක කියලා. දැන් කෝකද හරි ප්‍රජාතන්ත්‍රවාදී? මෙන්න මේක තමයි රටේ තිබිච්ච එදා ඉඳන් තිබිච්ච ප්‍රශ්නේ. මේක හරියට හඳුනා ගන්න ඕන. ඒ නිසා මම කියන්නේ මේ මේ ක්‍රමවේදය මෙන්න මේ ආකාරයෙන් නෙමෙයි කළ යුතුව තිබුණේ. ඇත්තට මේ අවස්ථාවේදී අපි මොනවද කරන්න ඕන? දැන් බලන්න මේ මේ නියාමණයෙන් දහනවා මේ රටේ මුදල් බෙදන්න බෑ ඔහොමයි කියලා. දැනුත් මේ අපේක්ෂකයන්ව ගෙවල් වලට ගිහිල්ලා අඬ ගහනවා. ලිස්ට් එකට යන්න නම් 100යි, එහෙම නැත්නම් ආශ්‍රිතව තරම් කරන්න 105යි, නැත්නම් කොට්ටාසයක්ම අරගෙන වෙනම කොට්ටාස ක්‍රමයට කරන්න 125යි. මෙහෙම දීලා අපේක්ෂකයන් හොයන්නේ තමුන්නාසල කණ්ඩායම ගිහිල්ලා. තමුන්නාසල සමහර සංවිධායකරු මං කියන්නේ ඔබතුමා කියලා, මං කියන්නේ කුලියපිටියේ කරා කියලා. කුලියපිටිය ඕක කරේ නෑ, ඔබතුමා කරාද කියලා මම දන්නේ.
ගරු සමන් ප්‍රිය හේරත්
චෝදනා කරන්න එපා ඔබතුමා. එහෙම
ඈ ඔබතුමාට චෝදනා කරේ නෑ.
ඒව පක්ෂයක නමක් කියන්නේ.
ඔය කුලියපිටියට චෝදනා කරේ.
කුලියපිටිය කතන්දරේ නෙමෙයි. මොකද පක්ෂයේ
කුලියපිටිය චෝදනා කරේ නෑ.
බොහොම ස්තුතියි.
ඔබතුමාලගේ පක්ෂයත් ඒක කරනවා. අනිත් පක්ෂවල සමහර ඒවත් කරනවා. ඒ නිසා සමහරලාට අපේක්ෂක තෝරගන්න බැරුව ගෙයින් ගෙට ගිහිල්ලා අනිත් එක මේ ගහන ගේම බලන්නකො. එක පැත්තකින් තමුන්නාසලා සූදානම් වෙනවා, එළිය අපිට හම්බුනාම කියනවා ඡන්දෙ ගල් දානවා කියලා. ඇතුලේ මේක ඇවිල්ලා කතා කරනවා එහෙම දෙයකට නෙමෙයි මේක කරන්නේ කියලා. ඉතින් මං කියන්නේ මේ දෙකෙන් එකක් මේ රටට අවශ්‍ය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. නීතියට අපි සියුදනා එකතු වෙලා ගරු කිරීම. ඒ වගේම රටේ ඉදිරි පැවැත්මට අවශ්‍ය කරන මේ තරුණ සියුදනා එකරාශි කරගෙන මේ සමාජය වෙනස් කරන එක. අලුත් වෙනසකට ගේන එක. ඒ වෙනසකට ගේනෙද්දී අපි ඡන්ද නවත්තනවා හෝ ඒ වැඩපිළිවෙල නෙමෙයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. අලුත් ක්‍රමවේද සහ අලුත් නිෂ්පාදන මේ රටේ ඇති කරන එක. නිෂ්පාදන කියපුවම මේ භාණ්ඩ නිෂ්පාදන විතරක් නෙමෙයි, මිනිසුන්ව නිෂ්පාදනත් අපි කරන්න ඕන. මේ සමාජයේ නිෂ්පාදනය කරන්න ඕන අපි. මේ සමාජය මුළු ලෝකෙටම ආදර්ශවත් විදිහට වැඩපිළිවෙලක් අපි නිර්මාණය වෙන්න ඕන. හැබැයි ඒ නිර්මාණය වෙනුවට අද තමුන්නාසලා මොකද්ද මේ නිර්මාණය කරන්න හදන්නේ? අපිට ඒකයි තියෙන ගැටලුව. නැත්තම් මේකේ ප්‍රශ්නයක් නෑ. දැන් අපි දන්නවා තමුන්නාසල උසාවියක් නෑ මේකට. හෙට මේක අද සම්මත කරාට පස්සේ තමුන්නාසල නෙමෙයි උසාවියන්නේ. උසාවියන්නේ තමුන්නාසලගේ වෙන මෙහෙන්චයි එකෙන් උසාවියට. එයා තමයි උසාවියට කියලා මේක චැලෙන්ජ් කරන්නේ. මෙන්න නීතියක් සම්මත වෙලා තියෙනවා. එහෙම නැත්නම් සංශෝධනයක් සිද්ධ වෙලා තියෙනවා. සංශෝධනය අනුව කටයුතු කරන්න කියලා අධිකරණයට ගිහිල්ලා කියන්නේ තමුන්නාසල දැනටම සූදානම් කරගෙන තියෙන දැන්ට ලීවිලි ටික හදලා තියෙන මෙහෙන්චයිල ටික. අන්නේ කණ්ඩායම කරන්නේ ඒකයි තියෙන ප්‍රශ්නේ. එවැනි දෙයක් කර කර තමුන්නාසලා මේ ජන සමාජයට නැවත වතාවක් මේ බොරුව කරනවා නම් ඒක හෙන ගහනවා තමුන්නාසලට. මතක තියාගන්න, මේ රටේ අහිංසක තරුණ එළියට බෑලා පාරට බෑලා අද හිරගෑවල ළඟකට මෙරට ඉල්ලුවේ වෙනසක්. හැබැයි ඒ වෙනස වෙනුවට තමුන්නාසලා කරන්න යන්නේ මොකද්ද? තමුන්නාසලා වෙනස වෙනුවට ජරා ජීර්ණ වූ ක්‍රමවේදයක්, පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම විනාශ කරන ක්‍රමවේදයක්, ඒ විතරක් නෙමෙයි නීති ආධිපත්‍ය සම්පූර්ණ විනාශ කරන ක්‍රමවේදයක් මෙන්නට ගේන්න හදනවා. අන්න ඒක නැති කරලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ තමුන්නාසලාගේ. තමුන්නාසලාගේ හෘද සාක්ෂියට එකව කතා කරන අය ඇති හදවතේ. හැබැයි තමුන්නාසලා තියෙන එකම කාරණාවයි, මොකද මේ මැතිවරණය තිබ්බට පස්සේ එළියට එනවා ජනමතය මොකද්ද කියලා. එහෙමනම් ජනමතය එක පැත්තකින් තියෙනකොට ජනතාව කැමති කාටද, ආණ්ඩුව කළ යුත්තේ කවුද කියලා ජනමතය වෙනදෙන එක තීරණය වෙනකොට ඒ ජනමතයට පිටින් ජනමත නැති කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයයි පොහොට්ටුවයි හැටියට මේ ආණ්ඩුවේ ආණ්ඩු කරන කණ්ඩායම හැටියට වාඩි වෙලා ඉන්නවා. එතන මුළු ලෝකෙම විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාවම දකිනවා මේ රටේ ආණ්ඩුවට බලයක් නැහැ කියන එක. එමනම් ඒ බලය නැති ආණ්ඩුව gedare ayutui කියලා ඊට පස්සේ සියලුම ජනතාව කියන්න ගන්නවා. විතරක් නෙමෙයි ඉල්ලන්න ගන්නවා. ජනතාව පාරට බයිනවා. ලෝකේ රටවල් ටික කියන්න ගන්නවා තමුන්නාසලට බලයක් නැහැ උතරින් යන්න කියලා. එමනම් තමුන්නාසලට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට ගියාට පස්සේ මේ පාර්ලිමේන්තුවේ බෞද්ධරයක් වෙන ආණ්ඩුවට පුළුවන් ජනාධිපතිලට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න. එන එවැනි තැනකට තල්ලු වෙනවා කියලා තමුන්නාසලා දන්නවා. බලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නීතිය විනාශ කළ මේ රට වල්වදින වැඩසටහනට තමුන්නාසලා ගෙනියන එකට තමයි අපි විරුද්ධ කියන එක විශේෂයෙන්ම මේ උතුරු ඉදිරිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න ඕන. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සමන්ත්‍රිය හේරත් මන්ත්‍රීතුමා ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා.
තුතී ගරු සභාපතිතුමියනි, විශේෂයෙන්ම මැතිවරණ වීදම් නියාමන නියාමනය කිරීමේ පනත් කෙතුම් පතට අදහස් දැක්වීමේදී විශේෂයෙන්ම කියන්න ඕන, ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකම කැඩපත ජනතාවගේ සර්වජන ඡන්ද බලය. ඒ වගේම ඒ සර්වජන ඡන්ද බලය කිසිම හේතුවක් මත මංකොල්ල කන්නවත්, ඒ වගේම මේ සර්වජන ඡන්ද බලය අනිසියාකාරයෙන් පාවිච්චි කරන්නවත්, ඒ වගේම මේ පාවිච්චි කරන්න භාවිතා කරන්නව ක්‍රමවේදයන් සම්බන්ධයෙන් උත් මම හිතනවා මෙතනදී අපි යම්කිසි කතිකාවතකට ලක් කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, මම අහගෙන හිටියා උදෑසන එතුමාගේ කතාවේ කිව්වා එතුමා ලියපු නීති පොත් දැන් කුණු කුලිට දාන්න ඕනේ අවස්ථාව ඉල්ල කියලා. ඒ වගේම අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාව ගත්තු තීන්දුවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණාවත් මම හිතන්නේ එතුමා ප්‍රශ්න කිරීමට ලක් කරා. ඒ වගේම මෙතන සඳහන් කරන්න ඕනේ එතුමා හොඳ නීතිවේදියෙක්, ඒ වගේම හිටපු අධිකරණ අමාත්‍යවරයෙක්, මේ රටේ කෘතහස්ත දේශපාලඥයෙක්. එතුමා 2000 ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවට ගෙනාපු අවස්ථාවක ගිනි තිබ්බා. ඒ වෙලාවේ අපි දේශපාලනට ඇවිල්ලා නැහැ. මට මතකයි මේ පාර්ලිමේන්තුව තුළ ඒ ව්‍යවස්ථාව ගිනි තිබ්බා. ඒ ගිනි තියන්න හේතු සාධක උනේ උපදේශක කාර්ක සභාවේ එකඟ වූ කරුණු වෙනස් කරා කියන කාරණේ. ඉතින් අද මම හිතන මම ඒ අනුමත කරන්නේ ඒකට විරුද්ධව කතා කරපු කෙනෙක් තමයි අද විපක්ෂය නියෝජනය කරන වාසුදේව නානායක්කාර මැතිතුමා. ඉතින් අද මම හිතනවා මේ වගේ අද ඒක පාරාවරලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ රටේ අද දේශපාලනය තීන්දු කරන්නේ දේශපාලන පක්ෂවත් දේශපාලඥයවත් නෙමෙයි. ඒ කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඉතින් ඇත්තටම අපි දන්නවා මැතිවරණයක් කාලෙට ඒ මැතිවරණය වෙනුවෙන් මැතිවරණයේදී අපේක්ෂකයන් වෙනුවෙන් වියදම් කරන්නා වූ මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් සහ ගනුදෙනුවෙන්නා වූ මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අපිට යම්කිසි මවිතවීමක් ඇති වෙනවා. මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ අද දැන් මැතිවරණයක් නැහැ. අද මැතිවරණයක් නැහැ. මට මතකයි ඔබතුමියගේ මගින් පක්ෂේ නියෝජනය කර සුනිල් හඳින්නෙත්තු මේ අපේ මන්ත්‍රීතුමා හිටපු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු හොඳ වැදගත් දේශපාලඥය. එතුමා කිව්වා මේ රටේ පෝස්ටර් වඩිද්දී ඒ පෝස්ටර් වදින ප්‍රමාණය සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත. දැන් අපි පහුගිය මැතිවරණේ අපි පෝස්ටර් ගැහුවේ. මම කිසි පෝස්ටර් එකක් ගැහුවේ නැහැ. මම එක පෝස්ටර් එකක් ගැහුවේ. මම දේශපාලඥයෙක් විදිහටම අභිමානෙන් කියන්න ඕන. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යම් නීතියක් පැනෙව්වා අපේ මෙතන ඉන්න හැම මන්ත්‍රීවරයෙකුට එහෙම ගහපු අයත් හිටියා හොරේ. ඒ ක්‍රමවේදේ හොඳයි. අපි 2020 පාර්ලිමේන්තු මැතිවරණයට අපි තරඟ කරද්දී ඒකේ සමහර අපේක්ෂකයෝ වියදම් කරපු වියදම් කිරිලි දැක්කහම පක්ෂ විපක්ෂ දෙපැත්තෙන් මම මේ කියන්නේ අපි අපේ පක්ෂ කියලාවත් විපක්ෂෙත් ඒ කාර්යභාරය කරා. ඒ වගේම අල්ලස් දෙනවා. අල්ලස් දෙන්නේ මේ මැතිවරණය සඳහා යම් ඡන්දදායකින්ගේ පෙළඹවීම ඇති කරන්න. ඒක පක්ෂවාසයෙන් උත් කරනවා. ඉතින් මේක මේ අද ඊයේ සාකච්ඡාවට බඳුන්වෙච්ච කාරණයක් නෙමෙයි. අපි දන්නවා 2011 ඉඳන් මැතිවරණ නිරීක්ෂණ කමිටු මේලා සිහිපත් කරන්න ඕන මහින්ද දේශප්‍රිය අපේ කොමිෂන් සභාවේ හිටපු සභාපතිතුමා. මේ වෙන විශාල කාර්යභාරයක් කරා වගේ මම යම්කිසි කතිකාවතකට මේ සමාජයේ ලක් කරපු පුද්ගලෙක්. එතුමා මේ සම්බන්ධයෙන් මම හිතන්නේ එදා ඉඳන්ම හිටපු මතයක් තිබුණා. එතුමා ගැන අපි සිහිපත් කරනවා මේක 2006 මැතිවරණ කොමිෂන් සභාපතිවරයා විදිහට කෙටුම් පතක් විදිහට තුමා අරන් එනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා තමයි වෙලාවේ ජනාධිපතිවරයා බවට පත් වෙලා හිටියේ. කැබිනට් එකට ඉදිරිපත් කරනවා. අලි සබ්රි ඇමතිතුමා තමයි මට මතක හැටියට අධිකරණ ඇමතිවරයා බවට පත් වෙලා හිටියේ. අද නැවත විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා විසින් ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක මේ ඡන්ද කල් දාන්නවත් බොහෝ කොන්ද පණ තියාගෙන ඉඳි මට කියන්න පුළුවන් මේක ඡන්ද කල් දැමීමේ එහෙම ගේම් එකක් නෙමෙයි. මේක අපි වගේ ඇතන අපේ පුට්සයිකලේ පැදලා මෙතෙන්ට ආව මිනිස්සු. පුට්සයිකලේ පැදලා දේශපාලනය කරපු මිනිස්සු අපි. මගේ තාත්තත් එහෙමයි. ඒක ඕන් තැනක අපිට කතා කරන්න පුළුවන් අභිමාණයෙන් අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේ මං හිතනවා අපිට තමයි මේ මේ මැතිවරණ ක්‍රමවේදය තුළ මේක ඇත්තටම මැතිවරණ ක්‍රියාවලියත් මැතිවරණ ක්‍රමයත් යම්කිසි වෙනසකට ලක් විය යුතුයි. මේ මොනවා නියාමනය කරත් වැඩක් නැහැ. මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් අපි මේ පාර්ලිමේන්තුව යම් වෙනස්කමක් ඇති කරගත්තේ නැත්නම් ඉදිරියටත් මොනවා හරි මං හිතනවා එහෙම නැත්නම් සමාගම් වල අතකළු එහෙම නැත්නම් වෙනත් ආයතන වල අතකළු බවට මේ දේශපාලඥයපත් වෙනවා. විශේෂයෙන්ම සජිබේ කැඩුනේ එහෙමනේ අපි එක්සත් ජාතිය පස්සෙන් සජිබේ කැඩෙන්නේ එහෙම. යම්සි මේ රටේ රාජකීය සමාගමක් තමයි ඒක කරන්නේ. හේතුව තමයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දුන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තරහ වුණා අපේ ජනාධිපතිතුමත් එක්ක. ඒක තමයි කවුරුවත් හංගන්න ඕන කාරණයක් නෙමෙයි. මේ රටේ පක්ෂ නිර්මාණය කරන්න පවාද මං හිතන්නේ ඒක හේතු වෙලා තියෙනවා. ඒක ඒක කාටවත් වසන් ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඉතින් එතනදි කියන්නද අද බලන්නකෝ. දැන් මැතිවරණයක් නැහැ. ඉතින් මේ අපි දන්නවනේ පහුගියේ කොවිඩ් කාලේ මිනිස්සු පාරවල් මැරිලා වැටුණා. ඒ වගේම රජය මැදි හැතලා රුපියල් 5000ක් දුන්නා 10000ක් දුන්නා. දැන් මේ කතා කරන පක්ෂවල මහත්තුරුද අපේ විපක්ෂ නායකතුමා ඉන්නවා. අපේ අනුර කුමාර දිසානායක මැතිතුමා ඉන්නවා. දැන් අද අපි දන්නවනේ අපි ඒ වෙලාව විශාල මතයක් ආවා. දැන් 2017 තමයි දිගින් දිගටම පක්ෂවල තියෙන වත්කම් බැරකම් සම්බන්ධයෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න කිව්වේ. මට මතකයි 2017. ඒ වෙලාවේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ තියෙන වත්කම් සම්බන්ධයෙන් එළියට ආවේ. අනිකුත් පක්ෂවල තියෙන වත්කම් සම්බන්ධයෙන් එළියට ආවේ. හැබැයි කවුරුවත් රුපියල් 10ක් දුන්නද මේ ගම්වල පණා දෙන මිනිස්සු වෙනුවෙන්? කවුරුවත් දුන්නේ නැහැ. ගිහිල්ලා අඩුම ගානේ බඩු මල්ලා ගිහින් දුන්නද? කවුරුවත් දුන්නේ නැහැ. ඒක කරන්න සිද්ධුනේ රජයට. ඉතින් මේ අද මං කියන්නේ මොනවා වුණත් දැන් බලන්නකෝ. දැන් මේ දෙවුන්දුරුතුරු දැන් පේදුරුතුරුම තුඩුවටම මම ඔබතුමිය අතරම මම මේ පුටුවේ ඉන්න මම සමාවෙන්න මම කිව්වට දෙවුන්දුරුතුරු දැන් පේදුරුතුරුම අද බලන්න පෝස්ටරේ බලන්නකෝ. විසඳුම කියන පෝස්ටරේ කොච්චර විදම දරනවද අද? ඒ වගේම අද අද තියෙන යම් යම් ආසන ආසන සමුළු වලට ඩිජිටල් ඩිස්ප්ලේ දානවා. කොච්චර විදමක් කරනවද? කොච්චර විදමක් කරනවද? මේවා නියාමනේ වෙන්න කවුද මේ මේ පිටිපස්සේ ඉන්න හස්තයන්? මං කියන්නේ අපේ පක්ෂ වෙන්න පුළුවන්. විපක්ෂ වෙන්න පුළුවන්. විපක්ෂ වෙනත් පක්ෂ වෙන්න පුළුවන්. මේව සම්බන්ධයෙන් නියාමනයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ බලයට ආවට පස්සේ ඒ පාලනය කරන අය මේ සමාගම් වල මෙහෙම නැත්නම් මේ පුද්ගලයන්ගේ අතකුරු බවට පත් වෙනවාමයි. ඒක තමයි ඇත්ත. අපිට කැටහුල්ලලත් මේව කරලා අපිට මේ 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 ධනෙ හොයාගත්තා කියන එක බොරුනේ අපේ සභාපතිතුමිය. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා අපි හැම පක්ෂකම යම්කිසි යම් යම් පුද්ගලයන්ට මේක බලපාන අපි කොච්චර කිව්වත් අපි මොනවා ගෙනා මොන නීති අනපනත් ගෙනාද මේ පාර්ලිමේන්තුව තුල වීදම් කරන්න ඕනේ කාට ඕක හොරෙන් හරි වීදම් කරනවා. ඕක තමයි ඇත්ත කතාව. හැන්දෑවට රෑට රෑට ගෑවල් වලට ගිහිල්ලා අඩුම ගානේ අරක්කු භාගේ හරි දීලා ඡන්ද ගන්න එක ගන්නවා. අපි කොච්චර නීති රීති ගෙනාවත් යම්සි පුද්ගලයන්ගේ විනය මතත් මේක මං හිතනවා මේ දේ සිද්ධ වෙනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම යම් යම් රටවල් දැන් ජපාන වගේ රටක බලන්න ඡන්දයක් තියනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ස්විට්සර්ලන්ත වගේ රටවල් වල ඡන්දයක් තියනවද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. පෝස්ටරේ ගහන්න ඕනේ යම්සි එක තැනක විතරයි. හැබැයි ඒ අපේසකයාම ගිහිල්ලා එහෙම තමයි කණ්ඩායම ගිහිල්ලා අපහු මේ පෝස්ටරේ අයින් කරලා දාන්න ඕනේ. බලන්න දැන් කොච්චර අද බලන්න අපි අද ගත්තොත් එහෙම සම්පූර්ණ දැවැන්ත පරිසර විනාශයක් අද. කවුද ඒව ගැන කතා කරන්න ඉස්සර මම සුනිල් හඳුනිත් මැතිතුමා මේ සම්බන්ධයෙන් කතා කරා. පෝස්ටර් ගහන තැනක් තියෙනවා යම්කිසි මට මතක හැටියට. එතුමා ලොකු හොඳ ප්‍රකාශයක් ඒක. එතුමා දේශපාලනේ කෝප් කමිටු නියෝජනය කරපු වැදගත් දේශපාලඥය. එතුමා කියපු කාරණා සම්බන්ධව මම කිව්වේ.
ගරු මාතෘකාව තව විනාඩි දෙකයි.
ඒ වගේම අපි කොච්චර මොන දේවල් කරත් මේකේ නීති රීති සම්පාදනය කරත් මම එකයි කිව්වේ ඕන කෙනෙකුට සමහරුන්ට ඒවා නොතකා කටයුතු කරන්න පුළුවන්. ඉතින් අපේ පක්ෂ විපක්ෂ අපි කොටස් අපි ඇත්තටම ගමේ ඉන්න රම්බණ්ඩ මාමාගේ පුතාට දුප්පත් ගොවියාගේ පුතාට කවදාවත් පාර්ලිමේන්තුවට ප්‍රාදේශ සභාවට පළාත් සභාවට පත් වෙන්න බෑ. දැන් අර කිව්වනේ මර අපේ මට කලින් කතා කරපු හෙට් ආපු මන්තුමා කිව්වා නාමලයකට නම දාන්න රුපියල් 75,000 50,000 105,000 ගන්නවා කියලා. මම දන්නේ නැයි කොයි පක්ෂද කියලා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. එහෙම ඇත්තටම සිද්ධ වෙනවා ඇති. එහෙම සිද්ධ වෙනවා. ඒ වගේම ඡන්ද කාලට රැකියා ලබා දෙනවා. මම කියන මොන පැත්ත කරත් අපි ආණ්ඩු පක්ෂින්ද හෙටියත් අපි ඒ දේවල් සිද්ධ කරනවා. එහෙම තමයි යන්න මානසික අල්ලස් දෙනවා. ඒවගේ බලන්නද ෆේස්බුක් කැම්පේන් එක දැන් මේ කතා කරද්දි සමහරට මට ගහන ඇති අම්බානකට ආවුරු මහින්දගේ හොරා මහින්දේ ගොට්ට කොහොමද ගහන්නේ අද ඒකටත් හැදිච්ච කණ්ඩායමක් ඉන්නවද අද ඒ ඇයට ගෙවන්නේ සමහර සමාගම් මේක තමයි ඇත්ත කතාව ඊළඟ බලයට එන්න දඟලන යම් යම් දේශපාලන පක්ෂ එක එක කැම්පේන් එකක් විදිහට කරනවා මේවා ගැන හොයලා බලන්න මේවා නියාමනය වෙන්න ඕන ඒ වගේම අපි දන්නවා මුද්දිත මාධ්‍ය සවිදුස මාධ්‍ය වලට විදං කරන විදංගිරිලි ඒ සඳහා විශාල මුදල විශාල පිරිවැය දරන්න ඕන එහෙම 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 දරන්න නම් ඊට පස්සේ ඇවිල්ලා mantri වුණාට පස්සේ හොරකම් කරන්න ඕන කියනවා ඊට පස්සේ කාට හරි වැලි පර්මිට් දීලා ඒ ජාවරන් වලින් කීයක් හරි හොයා ගන්න ඕන විවිධ අර සමාජ විරෝධී වැඩ වැඩවල නිරත වෙන්න ඕන මේක තමයි අද මේ සමාජයේ ඇත්තලා තියෙන ඉරණම එහෙනම් මේක ඇත්තටම හොඳ පනතක් මේක ඇත්තටම කළ යුතු දෙයක් වියදම් නියාමනය කරන්න ඕන අපි වත්කම් බැරගම් ප්‍රකාශ දෙනවා තමයි නමුත් අපිට අද මේ වගකීම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට මේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන
මහජන මන්ත්‍රීතුමා අවසන් කරන කාර්යභාරය
අපිට පැවැරෙන කාර්යභාරයක් ඉතින් ඒක අපි හරියාකාරෙන් ඉෂ්ට කරොත් අපිට ඉදිරියේදී මේක නිවැරදි කර ගන්න පුළුවන් මේක අපිට අද හෙට කරන්න බැරි වෙයි හැබැයි මිනිස්සුන්ගේ තියෙන විනයත් එක්ක අපිට ඉදිරියේදී මේ කටයුත්ත අපිට නිවැරදි කර ගන්න හැකියාව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා ඉතින් මම කාල වේලාව ඉක්මෙන්ද කතාවත් කරුණු කාරණා ගන්නවත් තියෙනවා මේ මැතිවරණ ක්‍රමයත් යම් සංශෝධනයකට ලක් වෙලා ඒ වගේම මේ වියදම් නියාමනය කිරීමේ පනත සංශෝධනයකට මම හිතන්නේ මේ දැවැන්ත ලංකා ඉතිහාසයේ ගත්ත දැවැන්තම තීන්දුවක් කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමීට ස්තුතිවන්ත වෙමි මම නිහඬනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුති ගරු චාමර සම්පත් මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක් තියෙනවා
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි අද මේ සංශෝධන පනත් කෙටුම් මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වෙලාවේ කියන්න තියෙන්නේ මේ මැතිවරණයකට නාම යෝජනා කැඳවනවා අප මුදල් තැන්පත් කළා මේ වෙලාවෙත් නාම යෝජනා බාරගන්නමින් සිටින වෙලාවක විපක්ෂය මතු කරනවා ඡන්දේ කල් දාන්න යනවා කියලා ආණ්ඩුව හැබැයි ආණ්ඩුවට වැඩිය ඡන්දේ කල් දාන්න උවමනා තියෙන විපක්ෂයට මොකද ඒක හොඳටම දන්නවා සමහර තැන් වල කතා වෙන විදිහට අපි කිව්වට බෑ ඔක කල් දා ගන්න පුළුවන් නම් බොහොම හොඳයි කියලා සමහර විපක්ෂයේ මහතුරු මහත්මීන් අපිට හම්බෙච්ච වෙලාවේ කියනවා මම මේ වෙලාවේදී කියන්න ඕනේ මේ පනත කොච්චර බලපෑවත් අපේ ගම්වලට නම් වැඩිය මේ නගරවල දේශපාලනය කරන අය තමයි මේවා පුරුදු කරේ මේවා 77න් පස්සේ පුරුදු වෙච්ච ඒවා ඈ මේවා කෙහෙල්වත්ෙන් පුරුදු කරපුවා තමයි නැත්තම් මේවා කොළඹ මැද කොළඹින් පුරුදු කරපුවා තමයි කොළඹ නගරයෙන් පුරුදු වෙච්ච ඒවා තමයි මේවා නැත්තම් මේවා ගම්වල 77 කාලේ තිබ්බේ නෑ 77න් පස්සේ තමයි මේ වියදම් පුරුදු කරේ මේ රටේ එනිසා මම කියන්න ඕනේ මේවා මේ නියාමනය කරා කියලා මේ නියාමනය කිරිල්ලෙන් මන්ත්‍රීවරුන්ට මේකෙනුත් වාසිය ලැබෙන්නේ මන්ත්‍රීවරුන්ට මොකද 150කට නියාමනය කරොත් මන්ත්‍රීතුමාට කොහෙන් හරි 150ක් අම්මුණොත් 100ක් තියාගෙන 50ක් වියදම් කරයි ඒකෙනුත් ලාභයක් වෙනවා හැබැයි පනතට වැඩිය ඉස්සර නම් ගිය මැතිවරණවලදී නම් අඩුම වශයෙන් 25ක් තියාගෙන 125ක් වියදම් කරයි හැබැයි මේ දැනේ වෙන්නේ මන්ත්‍රීතුමාලා තියෙනවට ඇරිය මේ පණ තිනුත් වෙන්නේ ලාභයක් ගන්න එක තමයි මම හිතන විදියට මන් දකින්න විදියට නම් හිතන්නේ ඒක තමයි ඒ නිසා මේ පණත ඇත්ත වශයෙන්ම රටට අවශ්‍ය පණත හැබැයි මේක ක්‍රියාත්මක කිරීමේ මේ මැතිවරණ කොමිසමටත් මැතිවරණ කාර්යාලයටත් මේවා නියාමනය කිරීමේ හැකියාව කොච්චර කොතෙක් දුරට තියෙනවද කියන එක නම් අපිට විශ්වාස කරන්න බෑ කොහොම කරයිද කොහොම හොයයිද කොහොම බලයිද කොහොම නඩු දායිද සමහර නඩු ඉතින් මැතිවරණ ඉවර වෙලා දැම්මම පස්සේ ඊළඟ මැතිවරණ පත්තර ගන්න නඩුත් යයි. ඒ නිසා ඒ ගැනත් මම මේ වෙලාවේදී මතක් කරන්න ඕන ඊළඟට මේ මැතිවරණ කල් දානවා කියන එක ගැන අපි කවුරුත් වග කියන්න ඕන. නාම යෝජනා කැඳෙව්වා කොමිසම් සභාව. ඒ වගේම නාම යෝජනා බාරගත්තා අප මුදල් තැන්පත් කරා. දෙපැත්තම බලන්න ඕන අපිට සල්ලි තියෙනවද රටේ මැතිවරණ කරන්න පුළුවන්ද කියන එක. මේ 10%යි දේශපාලනය කරන අය ඉන්නේ හැම පක්ෂෙම උණකාරෝ ඉන්නේ 10%ක් පක්ෂවල උණකාරෝ ඉන්නවා 10%ක් 90%ක් මිනිසුන් මේ මැතිවරණය ගැන එහෙම උණ නැහැ 90%ක් ජනතාව තමන්ගේ ජීවන රටාව ළමයා පාසලට යවා ගන්න එදින් එදා ජීවත් වෙන්නේ කොහොමද කියන මාතෘකාවේ ඉන්නේ හැම පක්ෂවලම ඉන්නේ 10%ක උණකාරෝ තමයි කියන්නේ නැහැ ඡන්දයක් ඕන ඡන්දයක් තියන්න අරවා මේවා 90%ක් මේක ප්‍රතික්ෂේප කරනවා මාධ්‍යයක් ගිහිල්ලා කාගෙන් හරි ප්‍රකාශයක් ගන්නකොට මයික් එක ගලන්නේ උණකාරයෙක් ගාවට. ඒ උණකාරෝ තමයි කියන්නේ ඡන්දයක් ඕනේ කියලා.
සමහර අය ඉන්න
තුන දැන් පාර්ලිමේන්තුවේ අපිට තියෙන්නේ තුනයි. ගිය සැරේ අපිට තිබේ එක ප්‍රාදේශ සභාවයි. එනිසා අපි බලමු ප්‍රාදේශ සභාව 20ක් විතර අදාගෙන මේ ගමන යන්න. ඒ නිසා මම මේ මෙතනදී කියන්න ඕන මේ රාජ්‍ය සේවකයෝ මැතිවරණ ඉදිරිපත් කරන්න අයිතියක් තියෙන රාජ්‍ය සේවකයන්ට ඒ මැතිවරණ ඉදිරිපත් කරන රාජ්‍ය සේවකයන්ට ඡන්දය කල් ගියොත් පණ තෙන්නන්නේ මැතිවරණයක් කල් ගියොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගන්න නැත්නම් නැවත රාජ්‍ය සේවයට යන්න. මම විශ්වාස කරනවා මේක රාජ්‍ය සේවකයන්ට ලොකු අසාධාරණයක් වෙනවා. යම් හේකින් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න මුදල් ප්‍රශ්න ඉඳලා මැතිවරණය පස්සට දාන්න සිද්ධ වුණොත් හැබැයි ඒක මැතිවරණය ඉදිරිපත් වෙච්ච රාජ්‍ය සේවකයන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ රාජ්‍ය සේවය ගැන අපි ඉදිරියට මීට වැඩිය කල්පනා කරලා පාර්ලිමේන්තුවට පණතක් කරගෙනලා ඒ රාජ්‍ය සේවය සේවකව ආරක්ෂා කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. මැතිවරණ කොහොමයි කල් ගිහිලා තියෙනවා. පුදු කුරුප්පු මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ප්‍රාදේශීය සභාවේ සමහරු අවුරුදු 3ක් පඩි ගන්න නැතුව ඉඳලා තියෙනවා. ඒවා ඉතින් ඒ කාලෙදී රටේ තියෙන ප්‍රශ්න පණත් වෙනස් කරන්න වෙනවා. රටේ තියෙන ප්‍රශ්න වලදී මැතිවරණ කල් යනවා. මීට කලින් යුද්ධය තිබ්බ කාලේ මැතිවරණ කල් ගියා. ඉතින් මැතිවරණ කල් යනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මැතිවරණ කල් යනවා වගේම මැතිවරණ වලට ඉදිරිපත් වෙන රාජ්‍ය සේවකෝ ගැන අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. ඒවට පණක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේදී හරි අපි ඒවා වෙනස් කරන්න ඕන. මොකද රාජ්‍ය සේවකෙක් ප්‍රාදේශීය සභාවකට ඉදිරිපත් වෙන්නේ ඒ රාජ්‍ය සේවකයාට මාස 6ක් අවුරුද්දක් වැටුප් නැතුව ගෙවල් වලලා ඉන්න බෑ. ඒ නිසා තමයි මම මේ වෙලාවේදී කියන්න ඕන ඒ රාජ්‍ය සේවකයා ගැනත් අපි බලන්න ඕන. ඒ වගේම මේ අද ගේන පනත කවුරු හරි කියනවා නම් මැතිවරණය කල් දාන්න කියන පනතක් නෙමෙයි. මේ පනත ගේන්නේ සල්ලි තියෙන කෝටිපතියොන්ට සල්ලි හම්බ කරන ව්‍යාපාර කරන දේශපාලඥයන්ගේ මුදල් නියාමනය කරලා මේ රටේ ජනතාවට සාධාරණ මැතිවරණ ක්‍රමයකට යන්න සාධාරණ විදියට කටයුතු කරන්න තමයි මේ පනතෙන් තියෙන්නේ. මේක හොඳ පනතක්. හැබැයි මේ පනතට කවුද විරුද්ධ වෙන්නේ? මේ පනතට විරුද්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම සමගි ජන බලවේගී. ඒ කියන්නේ විපක්ෂයේ ඉන්න සමහර පක්ෂ ඇයි මෙවැනි හොඳ පනතකට විරුද්ධ වෙන්නේ? හරිනම් විරුද්ධ වෙන්න ඕන කවුද? විරුද්ධ වෙන්න ඕන මේ වගේ පනත් ආවම විරුද්ධ වෙන්නේ විපක්ෂයෙන් නෙවෙයි. ලෝකේ හැමදැනම මේවට විරුද්ධ වෙන්න ඕන විපක්ෂය නෙවෙයි. මේ පනතට විරුද්ධව කටයුතු කරන්නේ සමගි ජන බලවේගයේ සහ මේ පනත කල් දාගන්න. මේ පනත කල් දාන්න විශාල වශයෙන් පෞගිය පක්ෂනායක රැස්වීමේදී උත්සාහ කරලා තියෙනවා මේ පනත කල් දාන්න. නිසා මේ පනත කල් දාන්න නැතුව පාර්ලිමේන්තුවට ගේන්න මං හිතන්නේ අගමැතිතුමා විශාල වගකීමක් ගත්තා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න ඕන ඉඳලා. නිසා අපි මේ අතිගරු ජනාධිපතිතුයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උවමනාවක් තියෙනවා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න. ඒ ගේන්නේ මොකටද? ඒ පනත ගේන්නේ පාර්ලිමේන්තුවට මේ මෙතෙක් කල් 70 සිට 77 කාල සීමාව දක්වා මෙතෙක් කල් මේ ගිය අනවශ්‍ය විද 77න් පස්සේ මේ රටේ මේ මුදල් වියදම් කිරීමේ පනත සම්බන්ධව මුදල් වියදම් කරපු ක්‍රමවේදය යම් කිසි තැනකට යම් කිසි තත්ත්වයකට පාලනය කර ගැනීමට තමයි මං හිතන්නේ මේ පනත ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ පනත ඉතාමත්ම අවශ්‍ය කාලෝචිත වේලාවකදී ගෙනාවේ. ඒ නිසා ආණ්ඩුව විතරක් නෙවෙයි මේකට පක්ෂව ඡන්දේ පාවිච්චි කරන්න ඕන විපක්ෂය අය. අද විපක්ෂය අය තමයි ඇවිල්ලා මේ පනතට අපිට කලින් ආණ්ඩුවට කලින් ඡන්දේ දෙන්න ඕන විපක්ෂය අය. හැබැයි ආණ්ඩුවට කලින් විපක්ෂය අය ඡන්දේ දෙන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද එහෙමනම් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට වැඩිය විපක්ෂයට කොහෙන් හරි සල්ලි එනවා. විපක්ෂ කිසිම කෙනෙක් මේක අහගෙන ඉන්නවත් නැහැ කවුරුත්. එක්කෙනෙක් ඔළුව දානවා නැහැ එහා පැත්තේ ඉඳලා. ඒ ඇරෙන්න විපක්ෂයයි තමයි මේ පනතර සම්බන්ධව අපිට වැඩි උවමනාවක් තියෙන්න ඕන. අපිට තියෙන උවමනාවත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට වැඩි උවමනාවක් තියෙන්න ඕන මේ පනතර විපක්ෂයයි. විපක්ෂ කිසිම කෙනෙක් අද පාර්ලිමේන්තුවේ මේ වෙනකොට මේ වෙලාවේ කිසිම මිනිහෙක් විපක්ෂයේ මේ
අවසන් කරගන්න නැහැ
කියන එක ප්‍රකාශ කරමින් මේ පනත රටට අවශ්‍ය වෙලාවක ගෙන ආපු පනතක් මේ පනත වෙලාවේ අපි
ඔව් කතා කරන්න
අපි ඉන්නවා විපක්ෂයේ
අපි කියවුවත් ගොඩක් ඔබතුමා විතරයි ඉන්නේ. ඒ මම දැක්කේ නැහැ ඔබතුමා ඔතන ඉන්නවා. අපි කියවුවත් ගොඩක් ඔබතුමා විතරයි කියන්නේ. ඔබතුමා විතරයි ඉන්නේ. ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද පොළොන්නරුවේ මිනිස්සෙක් හරි මේක අහගෙන ඉන්න කෙනෙක් හිටපොයක් ගැන. ඒ නිසා ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා විතරක් මේ පනතට අහගෙන ඉඳ හරි ආපු එක ගැන. ඒ නිසා විපක්ෂයේ සියලුම දෙනා දෙන්න ඕනේ මේ පනතට. ඡන්ද දෙන්න ඕනේ. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අද මේ පනත ගේනලා ඡන්දේ පාවිච්චි කරන වෙලාවේ විපක්ෂයේ භූමිකාව මොකද්ද කියන එක මේ රටට පෙන්වන්න හොඳ වෙලාවක් අද ඇවිල්ලා තියෙනවා. විපක්ෂය බය නැතුව
අවසන් කරන්න ගනුමාතුතුමා.
අපි මේ පනතට පක්ෂව ඡන්දේ දෙනවා කියන ප්‍රකාශය කරමින් මන් නියනවා.
ඔබත් මේ සුති